அதுதான் தேர்வாசாரனா இஸ்லாமுதே நாட்டம் அதாத்தபி சுப்ரத பார்த்தி குஜதாஹமோ தர்மசாகச்சாவ ஆரம்பகரமு இது இங்க சம்பிரதாயக நவவசர கபகு வியவஸ்தாவே நமோட்டம் பிரார்த்தனா கண்ணுவா ஏ வசரி வடவட தர்ம அவபூதி சந்தாஜமுன தர்ம அவபூதி லபாகண்ட புலங்கு வசரக்கே வாழ்க்கையில இவகையும் நீ தர்ம சாக்காட்சாட்ட அனுபவம் அப்படி கௌரணி சுவாமி மகர்சி தனமண்டில ஜானகர் சுவாமி மகர்சிவா பாத நமஸ்காரம் கௌரவம் பிரிகரணுவா இவகையும் மீ வெளசரான மிகவும் வெளசரான உள்ளே தம் அப்பட்ட உண்ணும் எமதிசேம மிக முகர்னு மகாச்சார ரவி கொக்கல் கேமத்தி தா கௌரவமியும் பிரிகரணுவா சே பிள்ளை அரகணுமீம் மம அப்படி மகாச்சாரியத்துமாட்ட ஆராதனா கண்ணுவா சகச்சாவும் ஆரம்பத்தில் திருவாசரணாய்
അതെ തിരുവാൻ സ്വരനായ ഹേമന്തി നാട്ടമ അതെ സ്വകച്ചമാലാവ് ആരംഭക്കിന്നങ്ങ് പട്ടങ്കന്ന് ആരാധന കരുളാവ് നാലികാത്തോപ്പതിനായിട്ടും സുഗന്ധ മഹത്യട്ട് ഹെമോഗിമ പുണ്യാനുമോദന ഇനിയനുവാ ഇക്കമ ദിക്കട്ടമ സ്വകച്ചാവട്ട് സംബന്ധ ഇലാവട്ട് පැහැදිලි කරලා දෙන ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවස්ථයි අනමැලුන ස්වාමීන් වහන්සේ හැම දෙනා මෙම්ම නැවත වාරයක් එකා නමස්කාර පුත්කල් පිළිගන්නවා ගතත්තේ සාකච්ඡාව පවත්වගෙන කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස උද්දේශ විභංග සූත්‍රයේ මේ යම් යම් ආකාරයකට උපපරීක්ෂණය කරයිද ඒ ආකාරයට උපපරීක්ෂණය කරද්දී මාර්ගය විස්මතු වෙලා එතර වීම එහෙම නැත්නම් අනුත්පාදය අධ්‍යක්ීම කියන අනුත්පාද බව කියන එක විස්තර කරන තැනදී එතනදී මේ එතර වීම එහෙම නැත්නම් අනුත්පාදය කියන එක විස්තර කරන්න වෙන්නේ පැනවීමක් එක්ක හින්දා විභංගයේදී හතරාකාරයකට බෙදෙන විස්තර කරන නිසා මින්හන්ස එකක් තමයි අර බහිද්ධා විඥානං විකිත්තං අවිස් විකිත්තං විසටන්ති බහිද්ධා විඥානං අවිකිත්තං අවිසටන්ති කියලා ඊට පස්සේ අජ්ජත්තං චිත්තං සන්ති අජ්ජත්ත චිත්තං සන්තිතන්ති අජ්ජත්ත චිත්තං අසන්තිතන්ති කියලා මගේ ප්‍රශ්නේ සාමින් වහන්ස දැන් මෙතනදී උපපරි බුදුහාමුදුරන්ගේ ධර්මයක් අහලා උපපරීක්ෂණය ඒ ධර්මයක් දරාගෙන වීර්යකින් සහ සමාධියකින් උපපරීක්ෂණයක් කරන කෙනෙකුට කරද්දි කරන පුත්‍යදි කරන කෙනෙකුට කියන්නේ කරද්දි අජ්ජත්තයේ හිත බැහැ ගැනීම කියන තැන ඇයි එතනදී උපපරීක්ෂණය කරන තැනදී අජ්ජත්තයේ හිත බැස ගැනීම කියන තැනදී සමාධි මට්ටමක් පනවන්නේ කියලා සාමාන්‍ය අපි හිතනකො සාමාන්‍ය ප්‍රායෝගිකව සාමාන්‍ය සමාධියක ඉද්දි කොහොමත් මාර්ගය ඉස්මතු ඒ කියන්නේ මාර්ගය ඉස්මතු වෙන්නේ නැහැ එයා සක්කාය දිට්ඨිය තුල ඉන්නවනම් අජ්ජත්ත බහිද්ද බෙදා ගැනීම තුල නමුත් ධර්මයක් අහලා බුදු කෙනෙක්ගේ මෙතන උපපරීක්ෂණය කරන කියන කෘත්‍යත් එක්කදී ඇයි මෙතන සමාධිය කියන තැන විස්තර කරන්නේ කුමන අර්ථකින්ද බුදුහාමුදුරුවෝ කියන එක ස්වාමින්වහන්සේ මගේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට ස්වාමින්වහන්සේ මගේ දෙවෙනි ප්‍රශ්නේ මෙතන මාර්ගය ඉස්මතු නොවේදී මාර්ගය ඉස්මතු වුණා නම් එතර වීම සහ අනුත්පාදය මාර්ගය ඉස්මතු නොවී අජ්ජත්තේ බැස ගැනීම කියන දෝෂය වෙන හින්දත එතනදී අසුතවා පුතජනෝ අරියාණං අදස්සාවී කියලා ඒ මට්ටමට එතනදී පැනවීම කරන්නේ මේ උපපරීක්ෂණය කියන කෘත්‍යය යෙදෙන තැනදී. ඒක තමා මගේ ප්‍රශ්නටක ස්වාමින්වහන්ස මට චුට්ටක් ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. උද්දේශ විභංග සූත්‍රය ආරම්භ කරද්දී සූත්‍රයේ පැහැදිලිවම කියන්නේ අර උපපරීක්ෂණය කියන කාරණය පිළිබඳව ඉස්මතු කරා. එතෙන්දී අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාතත වික්කවේ වික්ක උපපරික්කේය. ඒ කියන්නේ මහණෙනි තථාතත ඒ පරිද්දෙන් වික්ක භික්ෂුව උපපරික්කේය උපපරීක්ෂණය කරන්නේ නම් උපපරීක්ෂණය කරන්නේ නම් කියනකොට අපිට අදහස පැහැදිලි. උප කියන වචනේ තේරුම ලං වෙලා කියන එක සමීප වෙලා, පරි කිර කියන්නේ හාත්පසින්ම, ඉක්කති කියන වචනේ තමයි උපපරි ඉක්කති කියන එක තමයි උපපරික්කේය කියන ඒ වචනේ සකස් වෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය අර්ථයේ තමයි ලං වෙලා හාත්පසම දකින්නවා කියන අර්ථය තමයි අර්ථය ඒකේ තේරෙන. ඒතොර දැන් මෙතෙන්දී දැන් ලං වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණයක් එක්ක. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපපරික්කේය, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ලං වෙලා හාත්පසම දකිනවා කියන දකින්නේ නම්, දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුමන වගේ දේශනාවක්ද කියන කාරණය මුලින්ම අද හවස රාත්‍රී 7 ඉඳලා 8 දක්වා වගේ කාලයේදී අපේ සාමණේර වහන්සේ මේ ලොකු සාමණේර වහන්සේ මේ ධර්මයේ ගුණ සිහිපත් කරනකොට ගොඩාක් තීව්‍රතර කරලා මේ ධර්මයේ ගුණය ඉස්මතු කිරීමක් කරා. සත්‍යවාදී කෙනෙක් නිෂ්ඨාව කර නොගිහිල්ලා, නෑ නිට්ටං ගච්ඡති නිෂ්ඨාව කර නොගිහිල්ලා සත්‍යවාදීව දහමක් හොයද්දී, ඒ ධර්මය හොයද්දී ඒ ධර්මයේ ගුණාංග පිළිබඳ සිහිපත් කරා. අර මේ කියන්නේ ධර්මයේ ගුණාංග සූත්‍ර ගණනාවක් උපයෝගී කරගෙන පැහැදිලි කරා. කෙසේ වතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුතජන ලෝකේ ඉන්න අපිට මේ දහමක් ලං කරන්නේ, කියන්නේ වචන අපිට ලං කරන්නේ, අපිට ඒ ධර්මයේ ලං කරන්නේ, අපිට ඒ ලං කරන කාරණේ ලං වෙන නෙමෙයි, ඊතර වීම ලං කරන්නේ ලං නොවන විදියට. ඒ කියන්නේ ලං කරන්නේ තහවුරු නොවන ආකාරයට ලං කරන්නේ ඊතර වීමේ ක්‍රමයක් විදියක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. ඊතර දැන් අර උද්දේශ විභංග සූත්‍රයේදී දැන් ඒ තත වික්කේ වික්ක උපපරික්කේය, ඒ මහණෙනි ඒ ආකාරයට වික්ෂු උපපරීක්ෂණය කරන්නේ තත යත යතස උපපරික්කතෝ, යත යම් ආකාරයට උපපරීක්ෂණය කරනවා නම් උපපරීක්ෂණය වන්නේ නම් බහිද්ධා චස්ස විඥානම්, ඒ කියන්නේ බාහිරට දැන ගැනීම, අවිකිට්තං ඒ කියන්නේ වික්ෂිප්ත වෙන්නේ, අවිසටං කියන්නේ පැතිරලා යන්නේ, අජ්ජත්තං අසන්තිතං අධ්‍යාත්මේ පිහිටන්නේ, අනුපාදාය න පරිතස්සය ලං නොවි න පරිතස්සේ න පරිතස්සය තැවීමක් වෙන්නේ නැහැ කියන කාරණය පැහැදිලි කරනවා. ඉතින් ඊළඟට පැහැදිලි කරනවා ওই විදියට බහිද්ධා භික්කේ විඥානේ අවික්කිත්තේ අවිසටේ බාහික මහණෙනි, බාහිරට දැන ගැනීම වික්ෂිප්ත විසිරෙන්නේ නැති වෙනකොට, පැතිරෙන්නේ නැති වෙනකොට, පැතිරීම නොවන කල්ලි අජ්ජත්තං අසන්තිත්තේ ආධ්‍යාත්මී නොපිහිටන කල්ලි අනුපාදාය ලං නොවි අපරිතස්සතෝ නොතෑවෙන්නේ ආයතින් මත්තේ ජාති ජරා මරණ දුක්ඛ දුක්කල හට ගැනීමක් සම්භාවයක් නැ හෝතීති වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහි විභංගයක්නේ මහකච්ඡාන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දැන් අර අධ්‍යාත්මයේ පිහිටන්නේ නැහැ කියන කාරණේ දෙක ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරන ප්‍රථම දෙවන තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ඒක බුදුරජාණන් වහන්සේ මේ මහා චත්තාරීසක සූත්‍රයේදී සම්මා සමාධිය විස්තර කරද්දී සම්මා සමාධිය විස්තර කරද්දී ඒ සම්බන්ධයෙන් සිහිපත් කරනවා. ඉතින් එතෙන්දෙත් ප්‍රථම දෙවන තුන්වන ධ්‍යාන කියන කාරණාවන් පිළිබඳව සිහිපත් කරනවා. එතකොට ඇයි ඔබතුමිය අහපු ප්‍රශ්නේ තමයි ඇයි එතෙන්දි මෙහිම ධ්‍යාන සම්බන්ධයෙන්ුත් මේ පිළිබඳව සිහිපත් කරන්න කියන කාරණේ. දවසක් ඔය වගේම ප්‍රශ්නයක් ඇත්තරම මම අපේ ලොකු සායනාංශයෙන් ඇහුවා. මේ ඔය වගේම ප්‍රශ්නයක් يعني විමුක්තිකාමීනුත් ඔය ධ්‍යාන ලබනවා. ඉතින් ඒ වගේම يعني ආර්ය විනයේදී يعني බුදුරජාන් වහන්සේ මාර්ගය ඉස්මතු කරන තැනදී මේ අධ්‍යාත්මිකව නොපිටීම සම්බන්ධයෙන් කතා කරනකොට අර මේ ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරනවා කියන. ඉතින් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මට දීපු උපමාව තමයි උදාහරණය තමයි උපමාවක් ඉදිරිපත් කරේ. අපි ගමනක් යද්දී වචනය අපව කිව්වටින් අපි ගමනක් යද්දී අපි හිතමු ස්වාමීන් වහන්සේ සිහිපත් කරේ ස්වාමීන් වහන්සේ ඒ දවස්වලම වඩින්නේ දුන මේ සූර්යවැව ප්‍රදේශයේ දානමය පින්කමකට අපේ ස්වාමීන් වහන්සේ නමකගේ අම්ම කෙනෙක්ගේ තුන් මාස පින්කමක්. ඉතින් ඒක කිට්ටු කරලා ඉතින් සූර්යවැවේ යද්දි මේ ගුවන් තොටුපළ හමු වෙනවා. ඊට පස්සේ මොකද ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හමු වෙනවා ඔය වගේ. ඒ වෙලාවේ යහුව දැන් සූර්යවැව පිටත් වෙද්දී මේ ක්‍රීඩාංගණයට ගිහිලා ක්‍රිකට් සෙල්ලම් කර කර ඉන්නවාද ඊට පස්සේ එහෙම නැත්නම් මොකද ගුවන් තොටුපළට ගිහිලා සිරි නරඹනවාද එහෙම කියලා. ඒ වෙලාවේ කිව්වා ගමනක් යද්දි ස්වාමීන් වහන්සේට මතක් කරා ගමනක් යද්දි එහෙම නතර වෙලා සිරි නරඹමින් හරි ක්‍රීඩා කරමින් හරි ඒ කටයුතු කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා හරි නමුත් ඒක පහු වෙන්නේ නැද්ද කියලා හැමෝම. ඊට පස්සේ කිව්වා මං දීප උත්තරේ තමයි ඒක පහු වෙනවා. අන්න ඒ වගේ තමයි අර අන්න විමුක්තිකාමින් ඒ ධාන මොකද ධාන වලට පත් වෙනවා පත් වෙලා ඒවයි භුක්ති විඳීමක් කියන දේ ලැබීමක් එක භුක්ති විඳීමක් සිද්ධ කරනවා. හැබැයි මාර්ගයේ භාවිත වෙද්දී ඒව පහු කරගෙන යනවා. හැබැයි භුක්ති විඳීමක් හා සම්බන්ධව එහෙම කතා කරන්නේ නැහැ කියන කාරණේ. ඉතින් අර එතෙන්දී මාර්ගය ඔබතුමියව උපපරීක්ෂණය කරද්දී මාර්ගය නිස්මතු කරන්නේ. ඉතින් ඒ මාර්ගයේ විස්තර කරද්දී ඒ කාරණාවන් විස්තර කරනවා. එතකොට ඒ මාර්ගයන් විස්තර කරද්දී කෙනෙක් භුක්ති විඳිනවා කියන කාරණේ නෙවෙයි භාවිත වෙද්දී ඒ කාරණාවනුත් දැන් සම්මාදිට්ඨියේ පූර්වාංගම වෙලා සම්මා සමාධියේදී ඔන්නේ කියනව ධ්‍යාන හා සම්බන්ධව කතා වෙනවා. එතකොට දැන් මෙතනදිත් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ උපපරීක්ෂණය කිරීමක්නේ. දැන් උපපරීක්ෂණය කියන එකට අපි ආවුතින් උපපරීක්ෂණය කියන වචනේ නිකම්ම මේ එක සැරේටම ආවට අපි කීටාගිරි සූත්‍රයත් එක්ක අරගෙන බලනකොට කීටාගිරි සූත්‍රයේදී පැහැදිලි කරන සද්ධාජාතෝ උපසංකමති ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා භාග්‍යතුන් වහන්සේ කරා එළඹෙනවනේ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ අර ගම්බීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපනිත දහමක් එක්ක ඒ ධර්මය ඒ සත්‍ය සොයන කෙනෙක් සත්‍ය විමර්ශනය කරන කෙනෙක් අර ඒ ගම්බීර දුද්දස දුරනුබෝධ අතක් ආචර සන්තපනිත දහම ඇහිමත් එක්ක තමයි කියන්නේ විමර්ශනශීලී ගතියක් සත්‍ය ගවේෂී ගතියක් තියෙන කෙනෙක් තමයි සද්දාජාතෝ ශ්‍රද්ධා උපද්දව ගන්න. සද්දාජාතෝ උපසංකමති උපසංකමිත්තා පෛරුපාසිතී. එල ශ්‍රද්ධාව ඇති කරගෙන සද්දාව හටගත්තේ සද්දාජාතෝ උපසංකපති එළඹෙනවා උපසංකමින්තෝ පෛරුපාසිතී. එළඹෙනවා ඇසුරු කරන පෛරුපාසෙන්තෝ සෝතෝ හොද ඇති පෛරුපාසනය කරමින් කන පහදව ගන්න. ඕවිත සෝතේන ධම්මං සුනාති. පහදවා ගත කණින් ධර්මයනෝ ධම්මං සුත්තා ධම්මං සුන සුත්තා ධම්මං ධාරේති. ධර්මය අහලා දරාන දත්තානම් ධම්මානම් අත්තං උපපරික්කති. අන්න බලන්න අන්න ඊට පස්සේ දත්තානම් ධම්මානම් දරාගත්තා වූ ධර්මය අත්තං අර්ථය උපපරික්කති. ඔන්න උපපරීක්ෂණය කරනවා කියලා කියනවනේ. අන්න උපපරීක්ෂණය කරනවා කියන වචනේ දැන් මෙතනත් තියෙන උපපරීක්ෂණය කිරීම. එහෙනම් උපපරීක්ෂණය අභ්‍යන්තරික පැත්තෙන් මේ පැත්තෙන් යෝනිසෝ මනසිකාරය වීමක් එක තමයි කතා කරන්නේ. යෝනිසෝ මනසිකාරයක් කියලා කියන්නේ මාර්ග භාවිතයක්. මොකද දරාගත් ධර්මයේ උපපරීක්ෂණය වන්නේ. එතකොට දරාගත් ධර්මයේ උපපරීක්ෂණය වෙද්දී එක කෙනෙක්ගේ මෙදිහත් වීමකින් කරනවා කියන්න බෑ. මොකද දරාගත් ධර්මයේ උපපරීක්ෂණය වෙන්නේ. අන්න එතකොට තමයි මෙන්න මේ බාහිරට විඥානය විසිරෙන්නේ නැති සහ අධ්‍යාත්මයේ සන්තිට්ඨ බවක් නැත්නම් පිහිටීමක් වෙන්නේ නැති. අර ඒ කාරණයත් එක තමයි අර ප්‍රථම දෙවන තුන්වන ධ්‍යාන කියන කාරණා ගැන කතා කරන්නේ. ඉතින් එතෙන්දී මෙතෙන් ඔබතුමිය අහපු කාරණයත් එක කෙනෙක් අත්විඳිනවා කියන කාරණය කෙනෙක්ට ලැබෙනවා කියන කාරණයකදී නෙවෙයි මාර්ගයකදී ඒ මාර්ගයේ විස්තර කිරීමේදී සම්මා සම්බුද්ධ කියන්නේ මාර්ගයේ භාවිත වෙද්දී වෙන සිද්ධිය වෙන විදිය වෙන මේ ආකාරය කියන උපපරීක්ෂණය නොවුනොතින් ලෝකයට අයත් වෙන හැටි සහ උපපරීක්ෂණයේ වෙද්දී එසේ නොවන ආකාරය අධ්‍යාත්මයේ වැස නොගන්නා ආකාරයේ පිළිබඳව සඳහන් කිරීමක් තමයි මෙතනදී ඉස්මතු කරන්නේ. අදහස ආවද දන්නේ නැහැ.
ඔව් ස්වාමීන් වහන්සේ අර මේ ස්වාමීන් වහන්සේ උදාහරණයක් කිව්වනේ ගමනක් යද්දී මෙහෙම මේ තැන් පහු කරගෙන යනවා මිසක් එතන බුද්ධි විඳින්නේ නැහැ කියලා ඒ කරුණෙන් මට තේරුම් ගැනීමක් යම් කිසි මට්ටමකට ආවා. ඒ කරුණම එතනම ස්වාමීන් වහන්සේ මම ආයේ ඇහැව්වොත් දැන් මාර්ග භාවිතයේදී කෙනෙක් මැදිහත් වීමක් ගැන නෙමෙයි මේ උපපරීක්ෂණය ගැන කතා කරන්නේ. එතනදී ඒ මාර්ග භාවිතය කියන එකේදී ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණ කෙනෙකුට ඥානයක් ආව නම් එයා අනුත්පාදයේ සහ එතන මාර්ගයේ ඉන්නවා. නමුත් ඊතර නොවුණා නම් ඒ කියන්නේ එයා ඒ කියන්නේ මාර්ග භාවිතයේ නොවුණා නම් එයා මෙතන මේ සමාධිය බැහැ ගැනීමක් වෙනවා. ඒ කියන්නේ අතන අර ගමනක් යද්දී ඒව පහු කරගෙන යනවා නෙමෙයි එයා එතන වාසය කරනවා. එයාට ගමන අමතක වෙලා එතන වාසය කරනවා වගේ. කියන්නේ මෙහෙම එකක් ස්වාමීන් වහන්ස. මේ මාර්ග කුත්ති ඉස්මතු නොවුණා නම් සමාධිය සහ වීර්ය බලවත් වෙනවා මිසක් ඥානය කියන එක ඒක ඕවකම් ඒක බලවත් වෙන්නේ නැහැ. ඒ හින්දා අර සමාධිය වීර්ය නුවණ කියන තුනම සමව යෙදෙන්නේ නැහැ. නැහැ ප්‍රායෝගිකත්වයේදී වෙන්නේ ඥානය නොමැතිව අඩු ඥානය නොමැතිව වීර්ය සහ සමාධිය බලවත් වීමින්ද එතන වාසය කිරීමට පෙළඹෙනවයි කියන දෝෂයද මම තේරුම් ගත්ත හරියද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව් එතන අදහස කියන්නේ මෙහිම ගත්තම හරි. දැන් අපි දැන් ඕනම ධර්ම විනයක් අරගත්තට පස්සේ ඕනම ධර්ම විනයකදී සිහිය නුවණ වීරිය කියන කාරණා තුනම භාවිත වෙනවනේ. දැන් මෙතෙන්දී ප්‍රධානම කාරණය තමයි මේ අර සකය නිරෝධය කියන සොකීයත්වයට තැනක් ලැබීම සහ නැත්නම් සකය නිරෝධය කියන කාරණයත් එක්ක ගත්තට පස්සේ දැන් වෙන ධර්ම විනයක දිනුනොත් අපි හිතමු ධානයක් ලැබෙනවා කියලා. ඒ ධානය ලබන්නත් කියන්නේ ඒ ධානයට අනුරූප ඒ ධානයට අනුරූපව සිහිය නුවණ වීරිය භාවිත වෙනවා. දැන් මෙන්න මෙහිම ගමු. දැන් අපි සාමාන්‍යයෙන් අපි එච්චර යනතු මේ සාමාන්‍යම ජීවිත උදාහරණයකට එමුකෝ. දැන් අපි මේ වෙලාවේ මොනවා හරි කරනවා කියලා හිතමු. මේ කරන කටයුත්තට මේ අදාළ සිහියක්, ඊට අදාළ නුවණක්, ඊට අදාළ වීරියක් භාවිත වෙනවා. දැන් අපි හිතමු මගේ අතින් වෙනවා කියලා මේ ගැටීමක් වෙනවා කියලා හිතමු. තරහක් හරි, කේන්තියක් හරි, රාගයක් හරි, ඇලීමක් හරි, මොකක් හරි. අන්න එතන මොකද වෙනවා කියන්නේ? සිහිය අඩුකමක්. සිහිය අඩු වෙච්ච තර අඩුවීමක්, සිහිය අඩු වෙච්ච තැන නුවණෙත් අඩුකමක්. ඊට පස්සේ නුවණ අඩු කියන්නේ ඒක තවදුරටත් පවත්වාගෙන යනවා කියලා කියන්නේ වීරියේ කියන්නේ සිහිය නැතිකම නිසාම සිහිය නැති වෙච්ච තැනම නුවණ භාවිත වෙන්නේ නැහැ. නුවණ භාවිත වුණද ඒක පවත්වාගෙන යන්න බෑ වීරියේ නැති වුණාමනේ. අන්නේ වගේ සිහිය නුවණ වීරිය තුනම අඩුකම. ඇත්තම කියන්නේ දැන් මෙතනදී අපි දැන් බුද්ධ හරි ලස්සන තැනක් ඔබතුමී ඉස්මතු කරේ. දැන් බුදුරජාණන් වහන්සේ මාර්ග භාවිතයකදී ඒ වගේ ඒ කියන්නේ ප්‍රඥාවක භාවිතයකදී ආතාපි සම්පජානෝ සතිමා නම් භාවිත වෙන්නේ ඒ කියන්නේ ඒ වගේ ශ්‍රේෂ්ඨ කෘත්‍යයක ප්‍රඥාව භාවිත වීමකටත් සිහිය නුවණ වීරිය කොයිතරම් උපයෝගී වෙනවද කියලා කියනවනම් ඒ සසරෙන් ඈතර වීමට සංකාය නිරෝධයකට එච්චර සිහිය නුවණ වීරිය උපකාරයි නම් කියන්නේ කෙනෙක්ගේ මැදිහත් වීමකින් තොරව ප්‍රඥාවේ භාවිතයේදී කෙනෙක් මැදිහත් වෙලා ඕලාරිකව රළුව අපි දෛනිකව ජීවිතේ ජීවත් වීම කියලා ගමු. ඒ දෛනිකව ජීවත් වීමේදී උනත් මගේ අතින් මොකක් හරි මම මේ දෛනික ජීවිතයත් එක කියන්නේ මගේ ජීවිතේ මොකක් හරි දුර්වලකමක් පැනනා කියනවනම් මගේ ජීවිතේ මොකක් හරි කේන්තියකට යට වෙනා ගිහිල්ලා හරි රාගයකට යට වෙනා ගිහිල්ලා හරි එහෙම නැත්නම් කනස්සල්ලකට යට වෙනා ගිහිල්ලා හරි මොකක් හරි දෙයකට යට වෙනා ගිහිල්ලා තියෙනවනම් ඒක සිහියනවන වීරේ මඳ තමයි. අපි හිතමු හොඳට මේ භාවනාවක් වැඩෙනවනම් එහෙම නැත්නම් ධර්ම දේශනාවක් කරනකොට ඒක එතන ප්‍රමුද්ධ බවක් ඇති වෙනවනම් ශස්ත්‍ර සංජායනාවක් කරද්දී හරි ඒකේ වටින භාවිතයක් හොඳ පැත්තට අපි කතා කරමු. අනේ එතකොට හොඳ පැත්තකට ගත්ත උනත් එතෙන්දී එතන තීව්‍ර වෙලා ඉස්මතු වෙලා තියෙන. එතන සිහිය යහපත් පැත්තට කියන්නේ රළු මම කියන්නේ රළු ගොරෝසු මට්ටමින් අපේ ජීවිත භාවිතේ එතන හොඳ සිහියක් එක හොඳ නුවණක් භාවිත වෙනවා. ඒ හොඳ නුවණත් එක්ක ඒක එක දිගට පාත්කගෙන යනවා නම් වීරියක් එතන ගැබ් වෙනා තියෙනවා. ඉතින් ඔබතුමියන් සිහිපත් කරනා වගේ දැන් අතන සිහිය නුවණ වීරිය කියන කාරණාවන් මාර්ග භාවිතයත් එක්ක තමයි එතන සිහිපත් වෙන්නේ. ප්‍රථම ධානය කියලා හිතමු. එතකොට මේ ප්‍රථම ධානයට අදාළ සිහිය නුවණ වීරිය. ද්විතීය ධානය නම් තෘතීය චතුර්ථ ධානය නම් ඒවට අදාළ සිහිය නුවණ වීරිය භාවිත වෙනවා. අර වෙනස තියෙන්නේ සක්කාය කියන්නේ සුඛිය තේරෙ ඉඩක් ලැබීම සහ ඉඩක් නොලැබීම කියන තැනත් එක්ක කාරණයක් එක්ක ගන්නපතින් වඩා සුදුසුයි. අදහස නේද?
ඔව් ස්වාමීන් වහන්සේ පැහැදිලි. ගොඩාක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
සයනස දැන් අර ඉස්සරලා මේ උද්දේශ විභංග සූත්‍රයේදී අර කතා කරපු කාරණායි සයනස දැන් එතන අර බාහිරට හිත විසිරෙන්නේ ආධ්‍යාත්මික බහගන්නේ කියන එකත් එක සයනස. එතකොට දැන් මෙතන අර පටන් ගන්නෙ කෙනෙක් තමයි වික්ෂු කියලා පටන් ගන්නවා. නමුත් සයනස දැන් අතෙන් දැනකොට අර කෙනෙකුගේ විසිරෙන්නේ නැහැ, කෙනෙකුගේ බහගන්නේ කියන එකද නැත්නම් රෝගෙන්නේ දැන් ඒකේ අර්ථානුකූලතාවය කියන ඊතර වීම කියන එකද සනසතන කුළු ගැන්වෙන්නේ. මොකද අර එතනින් පස්සේ ජාති ජරා මරණ බොහෝති කියලා වගේ කතා කරනවානේ. ඒ වගේ දසයන්වහන්සේ කියන්නේ අර පටන් ගන්න කෙනෙක් තමයි මේක පරීක්ෂණය කරන්න. මොකද අතෙන් යනකොට මේ ඊතර වීම කෘත්‍යයක් වගේ දසයන්වහන්සේ කොහොමද සයන්වහන්සේ?
ඇතර මේ සූත්‍රයේදී කියන්නේ වීම සහ මෙතෙන්දී අර මේ කියන්නේ පෙන්දන දෙන්නේ يعني මාර්ග භාවිතයේදී වීම සහ නොවීම කියන කාරණා දෙක පෙන්වා දීමක් නේ පෙන්වන දෙන්නේ චන්දන.
එහෙමයි සන්නස්.
ඔව්. කියන්නේ මාර්ග භාවීමේ කියන්නේ MC ක්‍රමයක් විදිහක් විදහ පාද්දී වීම සහ නොවීම සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. දැන් අර කියන්නේ උපපරීක්ෂණෙක් මෙදිහත් දෙනා නෙමෙයි උපපරීක්ෂණය කියන කාරණේදී මේ ඒ එක මේ අධ්‍යාත්මී වැසගත්වතින් මෙහෙම. එතකොට මෙතෙන්දී කියන්නේ ඇත්තර මේ සූත්‍රයේ කියන්නේ හැඩය ගත්තට පස්සේ මාර්ග භාවිතයක් තමයි ඉස්මතු කෙරෙන්නේ. කෙනෙක්ගේ වීමක් නොවීමක් සම්බන්ධයෙන් කතා කරනවන්නේ මේ.
එහෙමයි.
මේ මාර්ගයේ භාවිතයත් එක්ක තමයි ඉතින්දී මාර්ග භාවිතෙ වෙද්දී උපපරීක්ෂණ කෘත්‍ය උපපරීක්ෂණ කෘත්‍ය එක්ක තමයි මේ සිහිපත් කරන්නේ.
එහෙමයි. එතන උපපරීක්ෂණ කියන්නේ කේවලිත්තේ වගේ නේ සනස එහෙම වගේද?
කේවලිත්තේ අපි කතා කරන්නේ නිවීමත් එක්කනේ.
එහෙමයි සනස.
උපපරීක්ෂණේ කතා කරන්නේ මේ උපපරීක්ෂණය කතා කරන්නේ සංකත ඔය අග්ගප්පසාද කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ මේ ඒ අග්ගප්පසාද කියන සූත්‍රය පැහැදිලි කරනවා මේ සංකත ධර්මයන් අතරින් යම් කිසි අග්‍ර ඕ කාරණයක් වේද ඒක මාර්ගයයි කියන අරහත්ක මාර්ගයයි කියන පෙන්වන දෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී මේ කේවලී කියනකොට මාර්ගය සංකතයිනේ. එතකොට උපපරීක්ෂණ කෘත්‍යයේදී මාර්ග භාවිතය පිළිබඳව එක්කනේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා එතනදී මාර්ගය කේවලී කියන්න බැහැ. කේවලීත්වයට උපකාරකයි නිවන මාර්ගය නිසා.
එහෙම සනස මේ සමාධි සනස මේ මම අර එතනින් කේවලී කියන වචනේ ටිකක් මම වැරදිද මම එතන අදහස් කරේ අර මේ උපපරීක්ෂණේ කියන වචනේ අර්ථානිත භාවය වගේ කියන්නේ තනි අර්ථය වගේද කියලා වගේ.
ආහා ඕ උපපරීක්ෂණයේ වෙද්දි නුවණක භාවිතයක් වෙන්නේ නේද?
එහෙම සනස එහෙම.
ඕ නැත්නම් කේවලී කියන වචනේ පාවිච්චි කරනකොට දෙයක් දෙකක් ගැන කතා කරන්නේ නැහැ නේ නේ.
එහෙමයි සනස එහෙමයි එහෙමයි. එහෙමයි. එහෙමයි සනස. බොහොම පින් සනස තිරන් සරණයි.
හොඳයි තිරන් සරණයි.
ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රයේම සමිනාංශ දැන් එතනදී මාර්ග භාවිතයේදී වීම සහ නොවීමනේ විස්තර කරන්නේ. එතනදී නොවීම කියන තැනදී එහෙමනම් අධ්‍යත්ත බැහැ ගැනීම සහ විසිරීම කියන තැනදී ඇයි සමිනාංශ එහෙමනම් අනුපාදා පරිතස්සනා කියලා කියන්නේ උපාදා පරිතස්සනා නොකිය කියලා? එතකොට මම ඒකට සාමිනාංශයේ දේශනිය අහලා ආයේ කල්පනා කරා ඒත් නොවීම නම් මාර්ගයේ ඉස්මතු නොවුණා නම් පරිතස්සනාවක් තියෙනවා. එහෙමනම් ඇයි එතන අනුපාදා කියන්නේ? පරිතස්සනාව අනුපාදා කියන්නේ. ඉතින් මං කල්පනා කරා ධානයක එතන සමාධියකට බැහැගන්න මනං එතන විමුක්තිය උපාදාන රහිතයි කියන්නේ කොහොමද? එතන ඒ කරුණ මට චුට්ටක් කියන්න ස්වාමීන් වහන්සේ චුට්ටක්. තෙරුවන් සරණයි.
සරණයි. අනුපාදා කියලා කියන්නේ උපාදා කියන එක තමයි, අල්වා ගැනීමක් නැහැ කියන කාරණය. පරිතසනා කියන්නේ ලැබෙනවා කියන අර්ථය. දැන් අපි මෙහිම ගනිමු. දැන් අපි හිතමු ආකාශ අනංචායතනය වගේ එකක් කියන හිතමු. අවකාශය අනන්තයි. අවකාශය අනන්තයි නම් يعني අවකාශය සීමා කරන්න පුළුවන් නම් සීමාකරණයකට නතු කරන්න පුළුවන් නම් අන්න අල්වා ගැනීම ගැන කතා කරන්න පුළුවන්. හැබැයි අවකාශය අනන්තයි නම් එතන කොහොමද අල්වා ගැනීම? එතන අල්වා ගැනීම ගැන කතා කරන්න බෑනේ. දැන ගැනීම අනන්තයි. දැනගෙන විඥානං චෛතනය කියනකොට දැන ගැනීම අනන්තයි. දැන ගැනීම අනන්තයි. අන්තයි නම් කියන්නේ සීමාකරණයකට නතු වෙනවා නම් අන්න එතකොට එහෙම කතා කරන්න පුළුවන්. ඊළඟට අපි ගමු අකින්චඤ්ඤායතනය කියලා. නැති කිංචි කිසිවක් නැ නම් කුමන කාරණයක් එක්කද මේ අල්වා ගැනීම කරන්නේ? අල්වා ගැනීමක් ගැන කතා කරන්න බෑනේ. සංඥානා සංඥායතනයත් අර ඒ වගේ. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ.
එතනදි බෑ තමා. එහෙක හරි මං කියන්නේ මේ සූත්‍රයේ උපපරීක්ෂණය වෙනවා කියන කෘත්‍යදී පෙන්නලා තියෙන සමාධි මට්ටම් 1, 2, 3, 4 විතරයි. අර වගේ ඉතලෙනකම් පෙන්නලා නෑ නේද?
ඔව් පෙන්නල නැහැ.
එතකොට ඒක ගන්න බෑ නේද?
ඔව් දැන් මෙතනදී පෙන්නන්නේ අනුපාදා පරිත්‍ස්සනා කියන තැනදී, අනුපාදා පරිත්‍ස්සනා කියන තැනදී උපපරීක්ෂණය නොවන කාරණයක් එකනේ පැහැදිලි කරන්නේ.
එහෙමයි.
ඔව් ඔව් එතනදී වෙන්නේ අර මේ දැන් මෙන්න මෙහෙම කාරණයක් අරගනිමු. දැන් ඔතනට මම වෙන සූත්‍රයක් සම්බන්ධ කරවති. දැන් චූලසිහනාද සූත්‍රයේදී පැහැදිලි කරනව නේද? මගේ මේ අන්‍ය ශාසනවල පළවෙනි ශ්‍රමණයක් නැහැ, දෙවෙනි ශ්‍රමණයක් නැහැ, තුන්වෙනි ශ්‍රමණයක් නැහැ, හතරවෙනි ශ්‍රමණයක් නැහැ කියලා. يعني සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන يعني ඒ ශ්‍රමණ නැහැ කියලා කියනවනේ. ඒ ශ්‍රාවකයන්ගෙන් හිස් කියන කියනවනේ. නමුත් වෙනත් يعني අන්‍ය තීර්ථකයන් උපාදාන දුරු කර බව කියනවානේ. මොනවද? අත්වාද උපාදාන, කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. අර එහෙම කියද්දී අනිත් හැමෝම දෙනා අත්වාද උපාදාන හැරෙන අනිත් උපාදාන දුරු කරලා කියලා කියනවනේ නේද? එතකොට ඒ ශාසනයේ සෝදාපන ශ්‍රාවකයෙක්වත් නැහැ. සෝතාපන ශ්‍රාවකයෙක්වත් නැතිව නමුත් උපාදාන දුරු කරනවා. උපාදාන දුරු කරලා තියෙන අත්වාද උපාදානය හැරෙන්න අනිත් කාම උපාදාන, මේ ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ඒ උපාදාන දුරු කරලා. එහෙනම් ධානවලදී ඒ කියන්නේ අල්වා ගැනීම කියන කාරණාවන් සිද්ධ වෙන්නේ නැහැ නේ. නමුත් පරිත්‍ස්සනා තැවෙනවා. අපි ගොඩාක් දුර යනවානේ. අපි පළවෙනි ධානය ගමු. පළවෙනි ධානය කොහොමද තියෙන්නේ? විවිච්ඡේහි කාමේහි, කාමයේ දුරු වෙලා. විවිච්ඡේහි අකුසලේහි ධම්මේහි, අකුසල ධර්මයන් දුරු වෙලානේ. සවිත මොකද්ද? ඒකද කියන්නේ විවිච්ඡ කාමේහි, විවිච්ඡ අකුසලේහි ධම්මේ, සවිතක්කං, සවිචාරං, විවේකජං, පීති සුඛං, පටමජ්ජාන. අනුබලන එතන ප්‍රීති සුඛයක් අත්විඳිනවා. නමුත් එතන කියන්නේ කාමයේ අල්ලගෙන නැහැ, අකුසල අල්ලගෙන නැහැ. ඒ උනත් මොකක්ද වෙලා තියෙන්නේ? සොකීයත්යෙන් ඉතර වෙලා නැහැ. අන්න පරිත්‍ස්සන තැවෙනවා. එතනත් එක්ක
එහෙම පැහැදිලි ස්වාමීන් වහන්සේ කරුණෙන් මේක පැහැදිලි වීමට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මොකක්ද අර තව සූත්‍රයක් නේ? මා චූලසීහනාද මොකද ස්වාමීන් වහන්සේක?
චූලසීහනාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්ස, ගොඩාක් පින් අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
පෙරවසර ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරන්නේ නැති නිසා මම පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න. සංසාර ප්‍රබස්සර මිදං චිත්තං උපකීර්තේන උපකීර්ෂං කියලා පොඩ්ඩක් අහලා තියෙනවා. ඒ පිළිවෙල පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සංසාර ප්‍රබස්සර.
ඒක පබස්සර මිදං භික්කවේ චිත්තං කියලා මේ මතක විදිහට අංගුත්තර නිකායේ එකෙත් තියෙනවා. පබස්සර මිදං භික්කවේ චිත්තං පංචකෝපන ආගන්තුකේහි උපකිලිසේහි උපකිලිට්ඨං කියලා සඳහන් කරනවනේ. සාමාන්‍යයෙන් ඒකේ සාමාන්‍ය අදහස තමයි එක ගාතාවක් හැටියට ගත්තොත් පබස්සර වග්ගයේ තමයි තියෙන්නේ මහණෙනි මේ සිත ප්‍රබාස්සරයි කංචකෝ එවනාහි ආගන්තුකෙහි ආගන්තුක වූ උපකිරිසේහි උපකිරිතා උපාක්‍රේෂ වලින් මේ කෙලසෙනවා කියලා කියනවා. එතකොට ඒ උපක්ලේශ වලින් උපක්ලේශත්වයට පත් වෙන්නේ කවුරුන්ද? තං අසුතවා පුතුජනෝ. අන්න අසුතවා පුතුජනෝ සුතවත් නැති පුතජනය යථා වූතං තත්තු පරිදි නප්පජානාති. නොදන්නා කම නිසා. එතකොට මෙන්න මේ ප්‍රභාෂර වූ හිත ආගන්තුක වෙච්ච උපක්ලේශ වලින් කිලිතිත්වයට පත් වෙන්නේ කුමක් නිසාද? තත්තු පරිදි නප්පජානාති. නප්පජානාති නොදන්නාකම නිසායි. නොදන්නාකම නිසායි. තස්මා අසුතවතෝ පුතජ්ජනස්ස චිත්ත භාවනා නත්තීති වදා. අන්නේ නිසා අසුතවෝ පුතජ්ජනස්ස අසුතවතු පුතජ්ජනයාට චිත්ත භාවනා. චිත්ත කියන්නේ සිත, භාවනා කියන්නේ වැඩීම. නත්ති ඉති නැතයයි වදාමි ඉති වදාමි කියමි. එතකොට මේ කියනවා මහණෙනි මේ සිත ප්‍රභාෂරයි ආගන්තක වූ උපක්ලේශ වලින් උපක්ලේශත් කිලිටි බවට පත් වෙනවා. ඇයි ඒ තන් එහෙම වෙන තන් එය නැතන් සිත අසුතවා පුතුජ්ජනෝ අසුතවා පුතුජ්ජනය යථාභූතං නප්පජානාති තත්තු පරිදි නොදන්නා කම නිසා එහෙම වෙන්නේ. තස්මාය නිසා අසුතවතෝ පුතුජ්ජනස්ස ඒ නිසා අසුතවතෝ පුතුජ්ජනයාට චිත්ත භාවන සිතෙහි වැඩීමක් නැතිති වදාමි නැත යැයි කියමි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට යටින් තියෙන සූත්‍රයේ පැහැදිලි කරනවා පවස්සර මිදම් වික්‍රේ චිත්ත මහණෙනි මේ සිත ප්‍රභාෂරයි තංචකෝ ආගන්තුකේහි තංචකෝ එවනාහි ආගන්තුකේහි ආගන්තුකෝ උපක්ලේශේහි උපක්ලේශවලින් විප්පමුත්තං. දැන් උඩින් කිව්ව මොකද්ද? පවස්සර මිදම් වික්‍රේ චිත්තං සිත ප්‍රභාෂරයි කියලා කිව්වා. එතෙන්දී ආගන්තුක උපක්ලේශ වලින් කිලිටි වෙනවා. දැන් මේ දෙවෙනි සූත්‍රයේදී කියනවා තංජකෝපන ආගන්තුකෙහි උපක්ලේශෙහි විප්පමුත්තං. අන්න දෙවෙනි කියනෝ මේ දෙවෙනි කේදී වෙනස පෙන්නනවා විප්පමුත්තං. විප්පමුත්තං කියන්නේ වෙන්වීම. විප්පමුත්ත කියන්නේ නිදහස් වෙනවා. එතකොට මේ කොහොමද මේ සිත ආගන්තුක උපක්ලේශ වලින් නිදහස් වෙන්නේ? මිදෙන්නේ කොහොමද? තන් ඒක එහෙම වෙන්නේ සුතවා ආර්ය ශාවකෝ යතා භූතං පජානාති. ශ්‍රුතවත්තු ආර්ය ශාවකයන්. එහෙනම් සුවඳ මහත්තයා මෙතනදී සිත මේ කියන්නේ අර කිලිටි වලින් මිදෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන තැනත් එක්කනේ. සුතවා ආර්ය ශාවකෝ යතා භූතං පජානාති තත්තු පරිදි දකිනවා තස්මායි නිසා සුතවතෝ ආර්ය ශාවකස්ස. එනිසා ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනා. චිත්ත භාවනා කියන්නේ සිතෙහි වැඩීමක්. අත්තේති වදාමි. අත්ථීති වදාම් කියලා කියන්නේ මේ ස්ථිතේ වැඩිමක් තියෙනවා කියලා සිහිපත් කරනවා නේද? එතකොට මෙතෙන්දි මේ අදහස එන්නේ එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මොකද වෙන්නේ? එයා මාර්ග භාවිතයකට එනවා. අර අරි චිත්තස්ස අනාසව චිත්තස්ස කියලා කියන්නේ ඒතර ආර්ය සිතක් අනාශ්‍රව සිතක් තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දි සුනන්ද මහත්මයා කියන්නේ චිත්ත භාවන හිතේ වැඩිමක් නැති වෙන්නේ හෝ හිතේ වැඩිමක් ඇති වෙන්නේ හෝ එහෙම නැත්නම් ආගන්තුක වෙච්ච කිලිටි වලින් හිත කිලිටි වෙන්නේ හෝ ආගන්තුක කිලිටි වලින් සිත මිදෙන්නේ හෝ කියන කාරණේ තීරණය කරන්නේ ශ්‍රුතවත් බව හා අශ්‍රුතවත් බවත් එක්ක නප්පජානාති හා පජානාති කියන කාරණියත් එක්ක. ඒ නිසා අර ශ්‍රුතවා කියන වචනේ ශ්‍රුතවත් බව ඒ කියන්නේ බුද්ධ වචනේ ශ්‍රවණය කිරීම කියන කාරණය. කෙනෙක් බුද්ධ වචනේ ඇසීමට සුදුසුකම් ඇත්තේ ඇහෙන දේ කියන්නේ එයාගේ ජීවිතයේ හිතන ගතිය තුර තියෙන්නේ කියන්නේ විචක්ෂණශීලී බව සත්‍ය සොයන ගතිය ඒ විදිහට ජීවිත භාවිතයකින් යුක්ත කෙනාට එතර වෙන දහමක් ඇහෙන කාරණයක් එක්ක ශ්‍රුතවත් බවත් එක්ක තමයි පජානාති කෘත්‍යත් එක්ක තමයි මෙතනදී චිත්ත භාවනාවක් වෙන්නේ. ඒ කියන්නේ හිත කිලිටි වෙනවද හිත කිලිටි නොවනවද කියන කාරණය තීරණය කරන්නේ. ඒ නිසා කියන්නේ ආගන්තුක වෙච්ච කිලිටි වලින් හිත කිලිටි වෙන්නේ හෝ ආගන්තුක වෙච්ච කිරිටි වලින් හිත මිදෙන්නේ හෝ කියන එක තීරණය වෙන්නේ සුතවා සහ අසුතවා. කියන්නේ ඇසීම සහ නොඇසීම කියන
ඔව් සවයන් සවයන්ස. එතකොට අපි අර මුලින් කතා කරපු ප්‍රශ්නේ ගත්තොතින් අර මාර්ගයේ යනකොට මග තියෙනවා නතර වීමක් සිද්ධ වෙනවා නතර වෙන්න සිද්ධ වෙන්නේ
ශ්‍රුතවත් බව ඇති වුණා නම් සක්කාය නිරෝධ දහමක් ඇති වුණා නම් මේ ඇහුණ නම් ඒ සක්කාය නිරෝධ දහමට අනුරූපවනේ චින්තනය මෙහෙවෙන්නේ. එතකොට ඉන්න කෙනෙක්ට ලැබෙන දෙයක් නෙවෙයි ඉන්න කෙනෙක්ට වැඩෙනවා කියන එකක් නෙවෙයි නුවණක භාවිතයක්. ඇහෙන දේට අනුරූපවම හිත මෙහෙවගෙන යද්දි තමන්ගේ පැත්තට මුකුත් එන්නේ නැහැනේ. නමුත් මේ අර මාර්ග භාවිතයේදී අර තමන් කරවතින් අර කියන්නේ සුත කියනකොටම අහන කාරණේටනේ බාහිරටනේ ඇහෙන්නේ බාහිර කියන දේත් එකනේ. ඒතර බාහිරෙන් ඇහෙන කාරණේට අනුව විමසීම කියන කාරණේත් එක්ක අන චිත්ත භාවනාව වෙනවා. මේ සිතේ වැඩිම ඇති වෙනවා කියන කාරණේ ඉස්මතු වෙනවා නේ. එතකොට එතනත් එක්ක ඒ අදහස ගත්තම හොඳයි.
මේ පංචඋපාදානස්කන්ධය ගත්තාම පංචඋපාදානස්කන්ධයේ සංඥාව මිරිඟුවක් වගේද මිරිඟුවමද ස්වාමීන් වහන්සේ? හිතන්නේ මට හිතෙන්නේ දැන් ඒක මිරිඟුවක්මයි කියන එක හිතෙනවා මට. මොකද මේ දැන් ගත්තාම අතීතයේ සිදුණු දේවල් දැකපු දේවල් ඒ සේරම පිළිබිඹු වීමක් තියෙනවානේ. පංචඋපාදානස්කන්ධයේ පිළිබිඹු වීම එන්නේ දැන් අර මිරිඟුවක වතුර පේන වගේ එතන මොකුත් නැති වුණාට මේ පිළිඹු වීමේ තියෙනවා මේ ඔක්කොම ආශ්‍රව ටික හරි දැක්කපු දේ අහපු දේ හැමදේම තියෙනවා. ඒක නිසා එතන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මරිච්ච කූපම සංඥා කියලානේ බුදුරජාණන් වහන්සේ පේන පින්ඩෝපම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ.
එහෙමයි.
එතකොට මේ මරිච් කියන්නේ මිරිඟුව, උපමා උපමා කරනවා සංඥා, මේ සංඥා කියන්නේ හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම කියන්නේම දැන් හඳුනා ගැනීම මිරිඟුවක් කියන එක සහ හඳුනා ගැනීමම මිරිඟුවක් කියන කියන්නේ එක දෙකක් අම්මා මම අපහු කියන්නම්. හඳුනා ගැනීමක් තියෙනවා, තියෙන හඳුනා ගැනීම බොරුවක් කියන එක සහ හඳුනා ගැනීම කියලා කියන්නේම මිරිඟුවක් කියන එක දෙකක්. තව එකක්, ඒ කියන්නේ දැන් මිරිඟුවක් කිංසියා වික්කවේ මේ සංඥාය සාර කියන්නේ මොකද්ද? දැන් මනාව දකිද්දි හරියටම කියන්නේ හඳුනා ගැනීම කියන එක හොයාගෙන යද්දි ඒ හඳුනා ගැනීම කියන දේ හොයාගෙන යනකොට මේ එතකොට ඒකේ හරයක් තියෙනවා කියන එහෙම කියන්න බැහැ. ඒ කියන්නේ සංඥාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එකනේ. ඉතින් ඒ හඳුනා ගැනීමේ යථාර්ථය දකිනකොට එතකොට ඒකේ සාරයක් හරයක් තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මේ කියන්නේ ඔන්න හඳුනා ගැනීමක් තියෙනවා, ඒක වැරදි කියන එක නෙමෙයි. හඳුනා ගැනීම කියලා කියන්නේම මිරිඟුවක් කියන අදහස පොඩ්ඩක් ගත්තොත් අම ගැටලු සහගතයි නම් පොඩ්ඩක් අහන්න.
ඒක තමයි මට හිතුනේ ස්වාමීන් වහන්සේ, ඒකම මිරිඟුව වගේ තමයි පටක් දකින්නේ කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධයේ උදය වැය බලන්න කිව්වහම ස්වාමීන් වහන්සේ ඔය ටික ද එතනින් දැක ගන්න ඕනේ කියන්නේ. දැන් අපිට එක එක දේවල් මේ මොහොතේ සිදුවෙන දේවල් නෙවෙයි, අතීතයේ අනාගතයේ රූප වශයෙන් චිත්‍රපටි වගේ පේනකොට ඒක දිහා මිරිඟුව ලෙස දකිනකොට මිරිඟුවක් වගේ, එහෙම නැත්නම් ඒකේ එහෙම ඒ වගේ හිතක් තමයි එන්නේ මිරිඟුවක් වගේ කියලා. ඒක එහෙමම මේ ඒකේ තියෙන නොවටිනාකම, ඒකේ තියෙන මායාව වගේ මම ඒ වචනේ යොදනවා නම් ඒකද සිදුවේ යුතු කියලා මම ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය නම් පැහැදිලි අඩුයි, මම බලන්නම් ස්වාමීන් වහන්සේ දෙවන් සරණයි.
හා ඒ කියම දැන් ඔන්න දැන් අපි අම්මා ඉදිරිපත් කරේ හඳුනා ගැනීමනේ, හඳුනා ගන්නවනේ. දැන් හඳුනා ගැනීමනේ, හඳුනා ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් අර සේයතා විභිකේ ගිම්හානම් පච්චිමේ මාසේ තිතේ මජ්ජන්තිකේ කාලේ, කියන්නේ ඒක හරියට මහණෙනි මේ ගිම්හාන කාලේ මේ කියන්නේ මජ්ජන්තිකේ කාලේ මැදියම් කාලේ, ඒ කියන්නේ හොඳ කියන්නේ ගිම්හාන කාලේ කියන්නේ ග්‍රීෂ්ම ඍතුවේ හොඳටම මේ කියන්නේ මේ ඉරව්ව නැගෙන කාලේ මරීචි පන්දති කියන්නේ මිරිඟුවක් ඇති වෙනවලු. මේ මිරිඟුව දකින්නේ කවුද? තමේ නම් ඒක චක්කුමා පුරිසෝ, ඇස තියෙන කෙනෙක්. පස්සෙය දකින්නේ නම් නිජ්ජානෙය, වැටහීමකට පත් වෙන්නේ නම් අනර කලින් අපි වචනය කරේ උපපරික්කේය කියලා. යෝනිසෝ උපපරික්කේය, යෝනිසෝ කියන්නේ ඒ කියපු ආකාරයටම උපපරීක්ෂණය වෙන්නේ නම් තස්සතං පස්සතෝ, ඒ කියන්නේ ඇස් තියෙන කෙනා මිරිඟුව දකිද්දි නිජ්ජායතෝ අවබෝධයකට පත් වෙද්දි යෝනිසෝ උපපරීක්ෂතෝ ඊට අනුකූලව පරීක්ෂණය කරද්දී රිත්තකඤ්ඤේව කායේය හිස්සෝවා කියනමයි වැටහෙන්නේ. තුච්ඡකං, තුච්ඡ දෙයක් තුච්ඡ කාරණයක් හැටියට තමයි කායෙන්න වැටෙන්නේ. අසාරකඤ්ඤී හරයක් නැති කාරණයක් වගේ අසාරයි කියලාමයි කායය වැටහෙන්නේ. කිංගේ සියා වික්‍රේ මරිචිකාය සාර. මොකද්ද මේ මිරිගෝක තියෙන හරය? එතනදී අම්ම කියන්නේ ඇස් ඇති කෙනෙක්. දැන් අපි හිතමු මුවෙක් දැකලා මුවෙක් ඉන්නවා. ඒ මුවා මිරිගෝ දකිනවා. මුවා මොකද හිතන්නේ? අන්න රත් වෙන මේ මොකද කැකෑරන වැල්ලයි, කියන්නේ ඉහිර රශ්මියට කැකෑරන වැල්ලක් තියෙනවා. එතනින් නිකන් මේ කියන්නේ අර දැල් කියන්නේ උඩට මේ මතු වෙද්දී අර උෂ්ණ ගතියක් වගේ ඒ දර්පණ ගතියත් එක්ක, කියන්නේ දර්පණ කියන්නේ අර මේ කණ්ණාඩි වගේ පෙනෙන ගතියත් එක්ක උඩින් වැටෙනවා ඉරෙලිය. ඉරෙලිය වැටුණාට පස්සේ මුගදනේ අර දර්පණ ගතියට වතුර වගේ උලගත් වෙනවා. නිකන් දර්පණ ගතියට වෙනම වෙන් කරලා පේනවා. මොකද්ද වතුර වගේ පේනවා. උලගහමද්දී ඒක නිකන් වතුර හෙලවෙනවා වගේ පේනවා. ඇත්තටම දැන් මුවාටත් පේනවා. මුවාට පේන්නේ, මුවාට වැටෙන්නේ, මුවාට තේරෙන්නේ වතුර තියෙනවා කියලා. හැබැයි මේ චක්කුමා පුරිසෝ ඇස් ඇති පුරුෂයා, ඇස් තියෙන කෙනා මොකද කරන්නේ? ඇස් ඇති පුරුෂයා වතුර තියෙනවා කියලා කඩාගෙන බිඳගෙන යන්නේ නැහැ. එයා මොකද කරන්නේ? චක්කුමා පුරුෂෝ පස්සෙය දකින්නේ නම් අන්න එයා දකිනවා. දැන් මුවා දැක්කනේ, මේ මිනිස්සයා දැක්කා. එහෙනම් මුවා දැකලා තියෙන්නේ මාසයෙන්, මෙයා දැකලා තියෙන්නේ නිච්ඡායේ යෝනිසෝප පරික්ෂේණිය නුවණ විමසීම කියන ඇසින් දැකලා. එයා විමසීම කියන ඇසින් දකිද්දී කිස්සුවක් යයි වැටහෙන්නේ. රිත්ත කඤ්ඤේව කායය, තුච්ච කඤ්ඤේව කායය, තුච්චයි කියලා වැටෙනවා. අසාර කඤ්ඤේව කායය, අසාරයයි කියලා වැටෙනවා. ඒම වේවකෝ විකමින මේ වගේ මන යාකාච සංඥා, යමක සංඥාවක් වෙනම් අනේක එයත් භික්ෂුව දකිද්දි පස්සති දකිනවා. කිස්සුවක් හැටියට, අසාර දෙයක් හැටියට, තුච්ච වූවක් හැටියට දකිනවා. එතකොට මේක ප්‍රධානම කාරණේ යම්ම මුවාට නුවණ නැහැ, මිනිසයාට නුවණ, මුවාට ඇස් තියෙනවා සාමාන්‍ය ඇස්, හැබැයි නුවණ ඇස නැහැ. මේක ඒ කියන්නේ මිරිංගෝ සකස් වෙච්ච හැටි නොදැක, මිරිංගෝ සකස් වෙච්ච හැටි නොදැක, ඒ කියන්නේ එයාට ඇත්තට කියන්නේ වතුර කියලා සකස් වෙච්ච හැටි නොදැක එයා දුවනවා. මිරිඟු දිය හොයාගෙන දුවනවා. මෙයා මොකද කියන්නේ? මිරිඟු දිය කියන්නේ දෙයක් මිරිඟුවේ දිය තියෙනවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. එයාට වැටහීමක් තියෙනවා, නුවණක් තියෙනවා. එනම් ප්‍රධානම කාරණේ තමයි මිරිඟු දිය හොයලා යන්නේ, හොයාගෙන යන්නේ මෝ නොදන්නා කම නිසා. හැබැයි මිරිඟු දිය කියලා කියනකොටම මිනිසයාට එතන වැටහීමක්, අවබෝධයක් නොවනක් තියෙනවා. එනං එතනදී මිරිඟු වතුර කියලා කතාවක් ඇත්තෙම නැහැ එතන. අඩුම තරමේ ජලවාංශක බිඳුවක්වත් නැහැ, අංශුවක්වත් නැහැ, අංශුවක්වත් නැහැ. මේ එතකොට මේ ඇස් ඇති පුරුෂයාට එතන ජල අංශුවක් හෝ තියෙනවා කියලා අස්තිත්වයකට ගිහිල්ලා නැහැ. එතන තියෙනවා කියන තැනට ගිහිල්ලා නැහැ. මොකද එයා නුවණින් දකිනවා මෙතන මේ සකස්, කියන්නේ මිරිඟු දියක් තියෙනවා හෝ, අනුබලන මිරිඟු දියක් තියෙනවා කියලා හෝ, මිරිඟු දියක් නැහැ කියලා හෝ නෙමෙයි, මිරිඟු දියක් හටගත්තා කියලා නුවණකින් දැක. එයා මිරිඟු දිය තියෙනවා කියලා හෝ, මිරිඟු දිය නැහැ කියලා හෝ නෙමෙයි, මිරිඟු දිය හටගත්තා කියලා නුවණක් ඇති වෙනවා. අනේ නුවණත් එක තමයි සංඥාවේ, මේ කියන්නේ වැරද්ද දකින්නේ. අදාසාව නේද?
තාම හොඳින් වැටහුණා ස්වාමීන් වහන්සේ මම ඒක තමයි මම හොය හොය හිටියේ හරිද වැරද්දද කියලා බොහොම පින් තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තියෙනවා කියන්නේ මේ ගොඩාක් දෙනෙක් දැන් එක දිගට දේශනා අහලා 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 මේ අදහසක් දැන් ගොනු වෙලා තියෙනවා මේක මේ මොකද්ද සිතුවිල්ලකින් දකින්න පුළුවන් කාරණයක් නෙවෙයි මනසකින් හිතකින් දකින්න පුළුවන් කාරණයක් නෙවෙයි ප්‍රඥාව උපදින්න ඕන ප්‍රඥාවෙන් ප්‍රඥාවේ තුර කියන්නේ යම්කිසි යෙදීමක් දකිද්දි එතර වීමක් වෙනවා යෙදීමක් දකිද්දි නොදැක්කොත් ලැබීමක් කියලා ලැබීමත් එක නතර වීමක් වෙනවා කියන කාරණයක් ඉතින් ඒ නිසා නුවණ තමයි උපදින්න ඕන එතකොට නුවණ උපදින්නේ කොහොමද තමන්ගේ ජීවිතයේ අර තමන්ට ගෝචර වන කාරණයක් ඔස්සේ හොයද්දි විමසද්දි ඒ විමසීම කියන්නේ කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙලා විමසීම කියන කාරණයක් එක්ක එයා තමන්ගේ සොකිය රාමුවකට කොටු වෙන ගතියට ඉඩකඩ ලැබෙන්නේ නැතුව කල්යාණ මිත්‍රය ඇසුරෙන් ඉතර වීම පුළුගන්නනවා කියන කාරණය එතෙන්දී ගොඩාක් දෙනෙකුට මේ කියන කාරණේ දැන් ඇත්තටම තහ කියන්නේ සුතයක් හැටියට පිළිසඳු වීමක් තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම දෙනාට අපි කාටත් දෙනාට ශ්‍රාවකයන් හැටියට කර හැකියස්ථාකලෙත් අපි ජීවිතේ කාරණාන්ත දැන් අපිට දැන් මේ වෙලාවේ සත්‍ය තියෙනවා. එහෙම නැත්නම් අසතුටක් ඇති වෙනවා. නැත්නම් කම්මැලිකම ඔහි ඉන්න ගතියක්, එපා වෙච්ච ගතියක්. හරි මොනවාරි යම් ඇති වෙනවා නම් එහෙම නැත්නම් කියන දෙයක් එන්න දෙයක් දැනෙන මොනවා කරන්නේ දැනෙන ගතියක් වෙන්න පුළුවන්. අද ගතියක් ආපු ඉතින් අර ඒ නිසා අපිට අපේ ජීවිතයේ අර යෙදෙන කාරණාවන් ඔස්සේ විමසීම කියන කාරණය තමයි ඇත්තටම ගොඩාක් දුරට ඉස්මතු කරගන්නට උවමනා වෙන්නේ. ඉතින් ඒ නිසා මේ යෙදෙන කාරණාවන් එක ඒ කාරණාවන් විමසන්න ජීවිතයේ ඉස්මතු කරගන්න ඕන කියන කාරණය ගොඩක් දෙනෙකුට අදහස ගිහින් තියෙන නිසා වෙන්න ඇති ප්‍රශ්න එහෙම අඩු වෙලා ඇත්තේ. ඉතින් ඒකට අපි ගොඩක් ණයකතිභාවය තියෙනවා අපිට නම් අපේ ගුරු සායනංශයට කෙරෙහි. මොකද ඒ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් වේවා, පැහැදිලි කිරීම ආශ්‍රයෙන් වේවා, මඟ පෙන්වීම වශයෙන් වේවා, කළ යුත්ත සහ නොකළ යුත්ත ආදී වශයෙන් ඒ පෙන්විය යුතු පැතිකඩ සමින්හස පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් දෙනෙකුට සමින්හසේ පවා කියලා තියෙනවා මම දැන් කරන්න ඕන දේවල් ටික කරලා තියෙන්නේ. හරි බරපතල ප්‍රකාශයක් කියලා මට හිතන වෙලාවක සමින්හසේ කතා කරන වෙලාවක මතක් වෙන දැන් කරන අයට කරන්න තමයි තියෙන්නේ කියලා වචනයක් පණිවිඩයක් අර එහෙම සයින්හන්සි කියන තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට අවශ්‍ය විදිහට දේශනා ටික ඇහෙනවා, සාකච්ඡා ටික ඇහෙලා තියෙනවා, ප්‍රශ්න විසඳලා තියෙනවා. සමහර වෙලාවට අපිට එන්න තියෙන ප්‍රශ්න හා ආපු ප්‍රශ්න ඒ සියල්ලටම මගේ ගොඩාක් දුරට උත්තර ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ජීවිතේ අපි වැටිලා තියෙන්නේ දැන් පොඩි උපමාවක් කියන්නම්කෝ. අපි අර වෙනද ගන්න උපමාවක් වගේ සිහිපත් කරන්නම්කෝ. දැන් අපි හිතමු කෙනෙක් පතුල පේන්නේ නැති ගැඹුරු නිඳකට වැටිලා තියෙනවා කියලා හිතන්න. ඒ පතුල පේන්නේ නැහැ. ඒ තරමට විම යටටම වැටිලා. ඒ විමට කියන්නේ ලිම් පතුලටම වැටුණට පස්සේ එයාගේ ඔළුව වැදුනොත් මේ ලිඳේ ගැට්ටේ හරි මොහොතර බිත්තියක වැදුන සිහි විකල් සිහි විසඤ්ඤ වෙලා වැටුණොත් උඩ කවුරු හිටියත් එයාට උදව් කරන්න බෑ. හැබැයි අපි හිතමු ලිං පතුලටම වැටිලා ඉන්නවා. පතුලක් පේන්නේ නැහැ. හැබැයි එයාට උවමනාවක් තියෙනවා අපි හිතමු එයාට අතපය කැඩිලා වැඩි කෑවිලා මඩ කෑවිලා අමාරුයි නැගිටින්න හරි අසීරුයි කියලා හිතමු. එයා පතුලේ ඉන්නේ. හැබැයි එයාට උවමනාවක් තියෙනවා. මොකද්ද? එයාට තියෙන උවමනාව තමයි මේ නරා වලින් ගොඩට එන්න ඕන, උඩට එන්න ඕන. ඉතින් එයා මොකද්ද කරන්නේ? එයා පුළුවන් තරම් උත්සාහ කරනවා උඩට එන්න. එයාට කොහොමවත් උඩට එන්න පුළුවන් කමක් නැහැ. හරිම අමාරු. හරිම අසීරු. අන්න එතකොට එයාට ඇහෙන එයා ඇතුලේ කෑ ගහන සද්දෙට උඩින් කෙනෙක්ට ඇහෙනවා ඒක. එයාගේ අසරණකමත් එක්ක. එයා අසරණ වෙලා කෑ ගහනවා කවුරුවත් නැද්ද මාව බේරගන්න. මොකද එයාට තේරෙනවා මම ඉන්නේ මහා ගැඹුරු පතුල පේන්නේ නැති ලිඳක අඩියට වැටිලා තියෙනවා. හැබැයි උඩට එන්න ඕන. උඩට එන්න කොච්චර උත්සුක වුණත් එයාට උඩට එන්න බෑ. එයාගේ දැඩි උඩට ඒමේ ජීවිත අපේක්ෂාවත් එක්ක, කියන ජීවත් වෙන උවමනාවත් එක්ක එයාගේ මනුස්සයාගේ ස්වභාවය එහෙමනේ. ජීවිතකාම අමරිතකාම. මැරෙන්න අකමැති, ජීවත් වෙන්න අකමැති. නිසා කෑ ගහද්දි අන්න උඩින් හද්දි මේ උඩින් ඉන්නවා කවුරු හරි උදව් වෙන්න කෙනෙක්. එයා කවදාවත් උඩේ ඉන්න කෙනා මෙයා ලිං පතුලට පණින්නේ නැහැ. පැනලා මෙයාව කර තියන් ඉන්න බෑ. එයාට පණින්න එක අර්ථවත් නෑ. එයා මොකද්ද කරන්නේ? උඩ ඉඳලා ලණුවක් කඹයක් කියවනවා, ආධාරකයක් කියවනවා, ඉනිමගක් හරි මොකක් හරි. දැන් මොකද්ද කරන්න ඕන? අරයා කඹයක් ලණුවක් එව්වට පස්සේ දැන් කඹයේ එල්ලිලා හිටියම හරිනවද? හරියන්නේ නෑනේ. ඒ ලණුවේ එල්ලිලා හිටියම හරියනවද? හරියන්නේ නැහැ. ඒ ලණුව අල්ලගෙන ටික ටික කෙනෙක් හරි සිහියකින්, හරි බුද්ධියකින්, නුවණකින්, හරි වීරියකින්, හිතන්නකෝ යට ඉඳලා උඩට එනවා කියලා කියනකොට සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? ලණු දෑවයි කියන වැඩක් වෙනවද? නැහැ නේ. සිහිය නැත්තම් එයා යටටම වෙලා ඉන්නවා. උඩට එන්න උනාවක් නැහැ. හොඳ සිහියක් තියෙන්න ඕන. සීරු මාරුවෙන් ඒ කියන්නේ හරි කියන්නේ තියුණු විදියට උඩට එන්න. ඒ වගේම යාට උඩට ඔහේ නගින්නම් වාලේ නැගලා හරියන්නේ. හරි නුවණකින් නගින්න වෙනවානේ. ඒ වගේම ලොකු දැන් යට ඉඳලා ඉන්නේ මෙයාගේ අත්පයත් කැඩිලා තුවාල වෙලා ඒව රිද්දනවා රෙම්මෙන්. හැබැයි බැරි අමාරුකම් පැත්තකින් තියන ඇඟත් රිදෙනවා හිතත් රිදෙනවා. මේ ඔක්කොම පැත්තකින් කියලා මොකද්ද කරන්නේ? මෙයාර කඹය අල්ලගෙන ඉන්නේ නැහැ. කඹේ එල්ලෙනා උඩට එනවානේ. ඉතින් ඔන්න ඔය උපමාවත් එක්ක මම සිහිපත් කරන්න උත්සාහ ගත්තේ හරියට වැටිච්ච වලින්, ඒ කියන්නේ වලේ වැටිච්ච මිනිස්සයා වගේ තමයි මම අපිත්. හැබැයි වැටිච්ච වලින්ම ගොඩ එන්න ඕන. අපිට ඇහෙනම් වැරදුනේ, ඒ ඇහිම්ම තමයි ගොඩ එන්න වෙන්නේ. අපි හිතමු පෙනීමෙන් නම් අපි වැටුනේ. අන්න ඒකෙන්මයි මම මේ උපමාව අරගන්නවා, උපමේයකට ගලපනවා. අපිට ගෝචර වෙන්නේ අපි වැටුනේ ලිඳක නම් ලිඳෙන් ඕන ගොඩ ගන්න. ඒක එතෙන් ලිඳෙන් ඕන ගොඩ එන. ඒක එතෙන්දි ගම් වතුරකට ගහගෙන යනකොට කරන්න ඕන උපක්‍රම යදලා හරියන්නේ නැහැ. අපි ලිඳෙන් නම් වැටුනේ, ගම් වතුරට වැටුනනම් ගම් වතුරෙන් ගහගෙන යනකොට ඒකෙන් බේරෙන්න ඕන විදියටයි උපක්‍රම කරන්න. අපි හිතමු ගින්නකට අහු වුණා කියලා. අපි ලිඳට වැටුණා නම් ගින්නකට අහු වුණාට පස්සේ කරන්න ඕන දේවල් ඒකට කරලා හරියන්නේ නැහැ. ගින්නේද කරන්න ඕන ගින්නටද. ඒ වගේ වැටිච්ච තැනින්ම තමයි ගොඩ එන්න ඕන. අපි හිතමු දැන් මං මේ වෙලාවේ රාගයකටයි යට වෙලා ඉන්නේ කියලා. මම රාගයෙන් ගොඩ එන්න ඕන දේ තමයි මං දැන් කරන්නට ඕන. අපි හිතමු මේ වෙලාවේ ද්වේෂයකටයි යට වෙලා තියෙන කියලා. මම දේශයෙන් ගොඩෙන්නට ඕන දේ උපක්‍රමයේ අවදාළ දෙයක් කළ යුත්තේ. අරේ වගේ කනස්සල්ලකට කලකිරීමකටපත් වෙනා තියෙනවා නම්, එහෙම නැත්නම් මොන හෝ දෙයකට ඉන්නවා නම් අන්න එතන ඒ අදාළ දේ, කියන්නේ වැටිච්ච වලින්ම තමයි ගොඩෙන්න ඕන. එතනට ගහගෙන යනකොට කරන්න ඕන දේවල් හරියන්නේ, ගිනි ගන්නකොට කරන්න ඕන දේවල් හරියන්නේ නැහැ. පල්ලෙහාට වැටුණා කියන එකෙන් මම උපමේයයට ගන්න උත්සාහ දරන්නේ අන්න අපිත් මේ කියන්නේ සසරට වැටුණා කියන කාරණය. අන්න එතෙන්දී මොකද්ද තුවාල වෙනා තියෙන ඉතින් ජරා මරණ අපිට ජීවිතේ දැනෙන කියන දේවල් ටිකක් තියෙනවනේ ඒවත්. අන්න එතෙන්දී මේ යට සිහි කියන්නේ සිහි විසඤ්ඤ වෙලා නැහැ කියන එකෙන් අදහස් කරේ එයාට හොඳට දැන් සමහර අයගේ වැදෙන වැදිලි වල හැටියට සිහිය විසඤ්ඤ වෙලා යනවනේ සිහි නැති වෙලා යනවනේ. හැබැයි සසර බය දැනෙනවා මෙයාට මේ සසරේ මේකින් ඈතර වෙන්න ඕන කියලා අදහස තියෙනවා. හැබැයි ඈතර වෙන්න ඕමනා වුණාට එයාට මොකද තනියෙන් මේක කරගන්න බෑ. මෙයාට තනියෙන් කරගන්න බෑ. අන්න තනි කොච්චර උඩ පැන්නත් කොච්චර දෙඟලුවත් ආයි පතුලට වැටෙන ටිකක් උඩට එනවා වැඩේ. අන්න එතෙන්දී උඩින් මොකද්ද වෙන්නේ? උඩින් කල්යාණ මිත්‍රයෙක්ගේ සහයෝගයක් ඕන. එයා මොකද කල්යාණ මිත්‍රයා අපේ ගාවට එනවද? නෑ නෑ, එයා අපි ඉන්න මට්ටමට වැටෙන්නේ නෑ. අපි ඉන්න තැනට උඩට ගන්න පුළුවන් දෙයක් දානවානේ. මොකද දාන්නේ? අන්න වචන එවනවා. වචන එයා උඩට ගන්න, ඒ කියන්නේ කම ලනුවක් දෙනවා. දැන් වචනයක් දැවට පස්සේ මොකද කරන්න වෙන්නේ? වචනේ ලිලා දැන් කඹයක් දැවට පස්සේ උඩට එන්න කඹේ අල්ලගෙන බදාගෙන ඉඳලා හරියනවද? නෑ නෑ, කඹේ ලනුවේ එල්ලි එල්ලි උඩට එන්න ඕන නේ. ඒක උඩට එන්න ඕන. උඩට ලනුවක් දාපු පමණින් උඩින් ලනුවක් දාපු පමණින් ඒත් උඩට එන්න බෑ. එහෙනම් එයාගේ පැත්තනොත් යමක් කරන්න ඕන. එයාගේ පැත්තනොත් මොකද්ද? එයාගේ පැත්තෙන් කරන්න ඕන උඩට නැගීමට අදාළ දේ. මොකද්ද? උඩට නැගීමට අදාළ දේ. උඩට නැගින්න පුළුවන් උඩට නැගීමට අදාළ දේ හැටියට මම උපමා කරන්නේ විචක්ෂණය. විචක්ෂණය ඒ කියන්නේ ලනුව අල්ලගෙන නැගීමට අදාළ දේ. දැන් බලන්න, ඒ කියන්නේ එයා විචක්ෂණේ ඇහෙන වචනයට අනුරූප විචක්ෂණේ වෙද්දී සිහිය නෝන වීරිය භාවිත වෙනවා. සිහිය නෝන වීරිය භාවිත වෙනවා. අන්න උඩට එනවා. උඩට ආවට පස්සේ දැන් ලනුවෙන් ගඩක් තියෙනවා. උඩට ආවට පස්සේ ලනුව නෑ, ලනුවට ලනුවෙන් ඇති වැඩක් නෑ දැන්. ඒ කියන්නේ ලනුව එපා කියන එක නෙවෙයි, ලනුව උපකාරක වුණා උඩට එන්න. දැන් උඩ ඉන්න කෙනාගේ උපකාරයක් ඕනද? නෑ. ඒකපර දැන් උඩේ ඉන්න කෙනාගේ උපකාරයක් තෝන නෑ. කල්යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ උඩට ආවට පස්සේ. හැබැයි උඩට ආවට පස්සේ තමන්ට උඩට ආහු එන්න උදව් කරපු ඒ උත්තමයා කෙරෙහි අප්‍රමාණ ගෞරවයක්, අප්‍රමාණ කියන්නේ උඩට එන්න උපකාර කරපු ලනුව උමනා නැති වුණාට, දැන් උමනා නැති වුණාට ඒ ලනුවට කියන්නේ ඒ එන්න උපකාර වෙච්ච ආධාරකයට සහ ඒ ආධාරකය සපයපු අර මිත්‍රයා කරේ ඒ උත්තමයා කරේ අසීමාන්තික ගෞරවයක් ඒ ඇතිනු. ඒ වගේ තමයි ශාස්ත්‍රීය ගෞරවය හා ධර්ම ගෞරවය කියන කාරණය ප්‍රකාශ කිරීම. හැබැයි එයාට අපහු එයාට ඒ කියන්නේ එයාට උපකාර නැහැ. මොකද දැන් වලින් ගොඩට ඇවිල්ලානේ. නමුත් ඒ ගෞරවය ප්‍රසාදය කියන දේ පළ වෙනවා. ඉතින් අර ඒ නිසා පින්වතුනේ, අපිත් අපේ ජීවිතවලත් අපි පතුල නොපෙනෙන ගැඹුරු ආඝාතයකට වැටිච්ච අය. ඉතින් අපි සිහි උපද්දව ගන්නට ඕන. සිහි උපද්දවගෙන උඩින් කල්යාණ මිත්‍රයෙක් අපිට ආධාරකයක් දෙද්දී ඒ ආධාරකය අල්ල ගන්න ඕන. ඒක ආධාරකයක් දීපු පමණින් උඩට එන්නත් බෑ. ආධාරකයක් නැතුවත් උඩට එන්න බෑ. ආධාරකයක් දුන්නට පස්සේ ඒක එල්ලලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපේ පැත්තේ වැටිච්ච වලට අනුරූපව, ඒ කියන්නේ වැටිච්ච කරදරයට අනුරූපව දැන් මේ අවස්ථාවේ යෙදෙන කාරණාත් එක්ක හිතන ගතියක්, ඒ දීපු වචන වලට අනුරූපව හිතන ගතියක් ඉස්මතු වෙන්න ඕන. වචන වල පැටලෙන්නේ නැතුව, වචන තද කරලා බදාගන්නේ නැතුව, වචන තුලින් කියන කාරණේ ඔස්සේ චින්තනයේ මෙහෙවීමක් ඔස්සේ උරට එන්න ඕන. එතකොට භාවිත වෙන්නේ සිහිනුවන වීරියයි. ඒ වගේ තමයි ආධාරකය වගේ ධර්මයෙන් එතර වුණාට පස්සේ කර තියාගෙන යන්නේ නැහැ. හැබැයි එතර උඩට ආවට පස්සේ අසීමාන්තික ගෞරවයක්, ශාස්ත්‍රීය ගෞරවයක්, අත කියන්නේ උඩට එන්න උපකාර කරපු කෙනා කෙරෙහි අසීමාන්තික ගෞරවයක් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණයත් එක්ක මම දැන් ගොඩාක් දිනකට දැන් කියන්නේ දහම් කාරණාවල ඒ පැහැදිලිතාවයන් සුපැහැදිලිතාවයන් තියෙනවා. ඒකත් එක්ක තමයි ප්‍රශ්න නැතුව ඇත්තේ. ඉතින් අපිට තියෙන එකම ප්‍රශ්න තමයි දැන් එදින එදින කාරණාත් එක්ක හිතන ගතිය කිසිමතු කරගෙන අනුගතත්වයේ කියන දේ ඒක ලේසි පහසු කාරණයක් නෙමෙයි. දැනුම හැටියට පිරිසිදු වෙලා ඇති බොහෝ දිනකින්. නමුත් ප්‍රතිපදාවේ ප්‍රායෝගික අර්ථානිත භාවිතය කියන කාරණයට ඒක ඉතාම ඉසියුම් කාරණයක්. ඒක පතුල පේන්නේ නැති අගාධයකට වැටුණාටත් වඩා අමාරුයි උඩට එන්න. ඉතින් ඒකට කල්යාණ මිත්‍රයාගේ උපකාරීත්වය, කල්‍යාණ මිත්‍රයා දෙන අවවාද ඕදන්, වචන නැමැති අවවාද ඕදන්, ධර්මය නැමැති අවවාද ඕදන් සහ ඒව තුන රැඳෙන්නේ නැතුව, හිර වචන පදවල හිරවෙන්නේ නැතුව තමන්ගේ පැත්තේ චින්තනයේ මෙහෙවීම කියන කාරණේ උපකාරීත්වයෙන් උඩට වැරි අමාරුකම් මැද්දේ වුණ සිහිය නෝන වීරිය භාවිතය තුළින් උඩට ඒම කියන කාරණය සිද්ධ උනෝතින් උඩට වැටිච්ච තැනින් ගොඩ එන්න පුළුවන්කම ලැබේ. ඉතින් ඒ නිසා ඒ පිණිසම කවුරු අපේ ජීවිත කාලය යොමු කරමු. මේ ලද දුලද අවස්ථාවකදීම ධර්මයක් ඇහෙන කාලයක දුර්ලභ ජීවිතයක් ලැබුණු කාලේ ඊට අනුව අපිට හිතන්න ගන්න පුළුවන් හැකියාව තියෙද්දි ඊට අනුරූපවම ජීවිතය ගත කරන්නට සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, පුණ්‍යවන්ත පුණ්‍ය මහිමය ජීවිතානුකූල සැනසීමා කියන මේ සිතින් මේ කටයුතු කාලය ඉවිච්ච නිසා සා ප්‍රශ්න ඉදිරිම කිත් නිසා ප්‍රශ්න තියෙනවා නම් අහමු. නැත්නම් අපි අවසන් කරමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ අනේ බොහොම පිං ඔබ වහන්සේගේ ඉතාම වටිනා දේශනාවට මේ දැන් අර මේ අපි කතා කරන්නේ දැන් මේ සංඥාව ගැන, ඒකේ තියෙන මායාව ගැන එහෙම කිව්වට කියලා ඊට ඉස්සර වෙලා කතා කරන්නේ දැන් ක්ලේශ උපක්ලේශ ගැන කතා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්ස මට හිතෙන හැටියට මම හිතන එකයි මම කියන්නේ මේ දැන් ඒ උපක්ලේශ ලෝභ ද්වේෂ මෝහ දැන් අපි සංඥාව මායාවක් හැටියට බලාගෙන යනකොට කියන්නේ බලාගෙන කියන්නේ දැකගෙන යනකොට එතෙන්ට නේද මේ උපක්ලේශ යෙදෙන්නේ? එහෙම නැතුව ඊට අමතරවත් උපක්ලේශ යෙදෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි.
ඔව්, උපක්ලේශ කියන්නේ යම් අපේ ජීවිතය ඇති වෙන්න පුළුවන් ඔය කෙලෙස් වලටනේ. එතෙන්දි මට මතක විදිහට මේ කවුද උපක්ඛිලේශ කියලා කියනවා. කොමුණ අර්ථයකින් උපක්ඛිලේශ කියන්නේ කුමකටද කියලා මේ මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා. උපක්ඛිලේශ කියනවා කුමන අර්ථයකින්ද උපක්ලේශ විස්තර කරන්නේ කියලා උපක්ලේශ ගොඩාක් කියනවා. මට මතක විදිහට අනංගන සූත්‍රය වගේ කොහරි මට සූත්‍රේ නම හරියට මතක නැහැ. උපක්ලේශ පිළිබඳව කරන විස්තරයක් තියෙනවා. ඒක පොඩ්ඩක් හොයලා ඕන කියන්න. උපක්ලේශ පිළිබඳ කෙසේ හෝ වේවා මේ අර උපපරීක්ෂණයක්, ඒ කියන්නේ ශුද්ධවත් බව ඇතිදී උපක්, මේ කියන්නේ අර මාර්ග භාවිතයේදී උපක්ඛිරේස වලට මේ තැනක් ලැබෙන්නේ නෑ අම්මා.
ආහ්,
ඒ කියන්නේ ඉඳ ලැබෙන්නේ නෑනේ. කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාටනේ කියන්නේ හරි උපක්ලේශ හරි ඒව ඇති වෙන්නේ. හැබැයි මොනක් භාවිත වෙද්දී කෙනෙක් ගේ භාවිතයක් නැහනේ, කෙනෙක් යෙදෙන්නේ නැහැ නේද? අන්න ඒකට කෙනාට තමයි, පුජ්‍යණයට තමයි උපක්ලේශය දෙන්නේ. හැබැයි නුවණ භාවිත වෙද්දී උපක්ලේශ වලට තැනක් හම් වෙන්නේ නෑ.
ඉතා පැහැදිලි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳ අපි ඒවන අද දවසට අවසාර කරමු. ඉතින් අදත් අපේ ස්වාමීන් වහන්සේ අපි කරේ ඉතාම අනුකම්පාවෙන් සෑහෙන වෙලාවක් අපිට මේ ධර්ම කරුණු පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ ඉන්න මේ ප්‍රදේශයේ තියෙන අපහසුතාව ගැනත් සලකා ඉතින් බොහොම කැපවීමෙන් මේ කාර්යය කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේට අපි ඉතාත්මත්ම ගෞරවයෙන් ඉතාත්ම සෙනෙහසින් මේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම මේ කටයුතු සාර්ථක කරගන්න ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබිලා ඉතා හොඳින් කටයුතු කරගෙන යන අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට ගුරුවර අධ්‍යාපනවරුන්ට පුණ්‍යානුමෝදනා කරමින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ සාකච්ඡාව නිමා කරන්න කියලා. ඒ වගේම අපගේ මහාචාර්ය කුංගල්ගේ මෙතුමාටත් මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කරලා අපට අවස්ථාව ලබා දීම පිළිබඳව ඉතාම ගෞරවයෙන් මතක් කරමින් මාටත් පුණ්‍යානුමෝදනා කරමින් අපි ස්වාමීන් වහන්සේට යොමු වෙමු. මේ සාකච්ඡාව අවසන් කරමින් ඉරුවන් සරණයි.
හොඳයි, ඉරුවන් සරණයි. සුනන්ද මහත්මිය මුලදී ආරම්භයේදී මතක් කරන වගේම සම්මත ආකාරයට 2023 වර්ෂයේ උදා වුණා. අපේ ජීවිතයේ කෙමෙන් කෙමෙන් මරණය කරාම ජීවිතයේ ලංවීමක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක කොයි නිමේෂයක වේවිද කියලා අපි දන්නේ නැහැ. එනිසා ටික ටික හරි ලංවෙන්නේ මරණයට. ජීවිතයයි මේ ගෙවිලා යන්නේ. ලද ෂණ සම්පත්තියයි මේ අපිට නැති වෙලා යන්නේ. ඉතින් ඒ නිසා ලද ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අපි කවුරුත් දෙන උත්සාහ ගනිමු. සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තියෙන් හේතු උපකාර වේවා. අපගේ ගුරු දේ උත්තමයන්න් වහන්සේට සිල්වත් ගුණවත් මහා සමිරුවන්ට මෙලින් වහන්සේනාට එවන්ගේම දහම ප්‍රගුණ කරන පින්වත් ශ්‍රාවක සායකා හැමෝම දෙලාට මේ උත්තම වූ පුණ්‍ය ශක්තියෙන් ජීවිත සුවපත් කර ගැනීම පිණිසම හේතු උපකාර වේවා කියන මෙත් සිතින් මේ කටයුත්ත සමාර කරමු. සිත දනාටම තෙරුවන් සරණයි.
සෝද 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 තෙරුවන් සරණයි.